පින්වත්නි, අද අපි මේ සීලවතී සෙවණ භවනා අධ්‍යාස්ථානයට එකතු වුණේ තවදුරටත් අපේ භවනා අභ්‍යාසය පුහුණුව ධර්ම මාර්ගයේ ගමන් කිරීම විධිමත් කරගන්නට ක්‍රමවත් කරගන්නට ඍජු කරගන්නට එමෙන්න නොපමාවම කළ යුතු දේ දැනගන්නට සහ එහි යෙදෙන්නට මිස භවනාව පටන් ගන්න නම් නොවේ. භවනාව නැතිනම් මේ ආධ්‍යාත්මික ගමන ධර්ම මාර්ගය පටන්ගෙන බොහෝ කල් ඇති. අද නොවේ ආරම්භය මෙතන සිටින කිසිම කෙනෙකුගේ. අතීතයේ යම් දවසක සමහර විට නොදන්නා දිනයක පටන්ගත් ගමනක තවත් එක් පියවරක් සඳහා පමණයි මේ හමුවීම, මේ ආධ්‍යාත්මික මුණ ගැසීම, මේ ධර්ම සංගායනාව. පුරා තෙතිනක් නොකොටවා පුහුණුවන්නට බලාපොරොත්තු වන මේ භාවනා වැඩසටහනෙහි මූලාරම්භක සැසියයි මේ. මෙතනදී භාවනාව ගැන විස්තරයක් කරනවාට වඩා මේ වැඩසටහන පිළිබඳ කතා කරන්න කැමති. මේ හැම දිනෙකම මෙතනට හුරු පිරිසක් මේ සීලවතී සෙවණ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පිළිබඳ අත්දැකීමක්, වැටහීමක් සහ අවබෝධයක් තිබෙනවා. මෙතන එක පැත්තකින් බොහෝම සුවපහසු තැනක්, එක පැත්තකින් නෙමෙයි බොහෝ පැතිවලින් මෙබඳු සුවපහසු පරිසරයක භාවනා කරන්නට අවස්ථාවක් ලැබීමත් පෙරපිනක්. භාවනා කරන්නට අවස්ථාවක් ලැබීම කොහොමත් පෙරපිනක ප්‍රතිඵලයක්. එම නිසා මේ ස්ථානය අප බොහෝම ගෞරවයෙන් පරිහරණය කරමු. බොහෝම ගෞරවයෙන්, බොහෝම කෘතවේදීව මෙබඳු තැන් බොහොමයක් නැහැ, බොහොම ටිකයි, ස්වල්පයයි තිබෙන්නේ. ඉතින් මේ අප කීප දෙනාගේ නිවීම සඳහා මේ සියලුම පහසුකම් පිරිනමා තිබෙනවා. ඒ පිළිබඳ හෘදයාංගම වූ කෘතවේදීත්වයකින් සහ ගෞරවයකින් යුතුව මේ හැම දෙයක්ම පාවිච්චි කරමු, පරිහරණය කරමු. මේ විශාල ගොඩනැගිල්ල නඩත්තු කරන්න ලොකු පිරිසක් නැහැ. මේ දින කිහිපේ එහි වගකීම අපි බාරගමු. මේ පිරිසිදු කිරීම, මේ ස්ථානය, මේ ධර්මශාලාව, වැසිකිළි, නානකාමර, දානශාලාව මේ සියල්ලම. ඉතින් මේ හැම දෙයක්ම භාවනාවේ කොටසක්. බෞද්ධ භාවනාවේ කොටසක්. තව කෙනෙකුට බරක් නොවි අපේ වැඩ අපිම කර ගැනීම භාවනා යෝගීපුගේ මූලික ලක්ෂණයක්. භාවනා යෝගීන්ට අතවැසියන් අවශ්‍ය නැහැ. විශේෂ ශාරීරික අපහසුතාවයක්, වයෝවෘද්ධ භාවයක් නැතිනම් අසනීපයක් නැතිනම් යෝගී කියන්නේ විශේෂයෙන් විපස්සනා යෝගී කියන්නේ මහ පොළොවටවත් බරක් නැතිව ජීවත් වෙන්නට උත්සාහ කරන කෙනෙක්. තමන් කිසියම් තැනක ඉන්නවද ඒ ඉන්න තැන තමන් හිටියා කියන සලකුණක් සටහනක් වත් නොතබා නොහිටියා වගේ තමන් කියා කෙනෙක් නොහිටියා වගේ ඉන්න පුළුවන් නම් ඒ තමා හපංකම, ඒ තමා කුසලය, ඒ තමා භාවනාව. පින්වත්නි, මේ වැඩසටහනේදී අපි වැඩිපුර සමූහ භාවනාවල යෙදෙනවා. ඒක තමයි මුල් තැන දෙන්නේ, පළවෙනි තැන දෙන්නේ, ප්‍රමුඛ ස්ථානයේ දෙන්නේ සමූහ භාවනාවට. හැම දිනම අප එකට එකතු වී කරන පරයන්ක භාවනාවට සහ සක්මන් භාවනාවට. එහෙම නිසා අපි දවස පටන් ගන්නෙම සමූහ පරයන්ක භාවනාවකින්. උදේ පහට සමහර විට මේ පින්නතුන් මෙවඳු වැඩසටහන් වලදී ඒට වඩා අලුයමින් පිබිදී භාවනා අභ්‍යාසයන්හි යෙදෙනවා ඇති. කිසිම ගැටලුවක් නැහැ. ඕනෑම කෙනෙකුට තමන්ගේ භාවනාව, පරයන්ක භාවනාව හෝ සක්මන් භාවනාව ඊට කලින් පටන් ගන්න පුළුවන්. නමුත් මේ සමූහ භාවනාව පටන් ගන්න උදේ පහට කෙටි මඟ පෙන්වීමක් සහිතව. සමූහ භාවනාවෙන් පසු සක්මන් භාවනාව උදෑසන හීල් දානයේදී. හීල් දානය සිහි කල්පනාවෙන් කෘතවේදීව වැළඳූ පසු ඒ පිරිසිදු කිරීම, අතුපතු ගෑම්, ඒ භාවනා කටයුතු, ක්‍රියා භාවනා, එන්පසු නැවත පෙරවරු 8:30ට ඊළඟ සමෝ භාවනාව පටන් ගන්නවා. සමෝ භාවනාවෙන් පසු ගිලම්පස, ගිලම්පසෙන් පස්සේ දවසේ දේශනාව. දහවල් දානයෙන් පසු, දානයෙන් පසු ප්‍රතිවේක්ෂාව සහ සක්මන. අනතුරුව නැවත මුණ ගැහෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. ලිඛිතව හෝ වාචිකව ඉදිරිපත් වුණා නම් ගැටලු, ඒ ගැටලු සාකච්ඡා කරන අවස්ථාව සවස ගිලම්පස තෙක්. එන්පසු සමූහ භාවනාව සහ කෙටි දේශනයක්. අනතුරුව සක්මන් භාවනාව, ගිලම්පස සහ රාත්‍රී ධර්ම සාකච්ඡාව. දල වශයෙන් මේ තමා මේ තෙදින භාවනා වැඩසටහනෙහි රිද්මය ගලාගෙන යන රටාව. යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්, නමුත් මූලික සැලැස්ම තමා මේ. මේ පින්නතුන් කාලාන්තරයක් තිස්සේ හුරු පුහුණු වන භාවනා ක්‍රම ඇති. ඒ ක්‍රම වෙනස් කිරීම නොවේ මේ වැඩසටහනේ ඉලක්කය. මේ කිසි කෙනෙකුගේ භාවනාවක් කාලාන්තරයක් දීර්ඝ කාලයක් පුහුණු වන ඒ භාවනාවක් වෙනස් කිරීම හෝ නැවැත්වීම නොවේ මේ වැඩසටහනේ අරමුණ. ඒ යන ගමනට තව පුංචි ආලෝකයක් ලබා දීමයි. අවශ්‍ය නම් පෞද්ගලිකව කමඨහන් ගැන විමසන්නට උදෑසන සමුව භාවනාවෙන් පසු ඒට අවස්ථාව තිබෙනවා. මේ පරිසරය හරීම සංසුන්, හරීම නිස්කලංකයි. බාහිර ලෝකයක් තිබෙනවාද, අවට අසල්වාසීන් සිටිනවාද, දැනීමක් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. එපමණටම ශාන්තයි. අපිට පුළුවන් නම් මේ ඉන්න දවස් දෙක තුනේ මේ අත්දකින ශාන්ත බව සහ නිශ්ශබ්දතාවය තවත් වැඩි කරන්න. මීට වඩා වැඩි ශාන්ත බවක්, මීට වඩා ගැඹුරු නිශ්ශබ්දතාවයක් මේ ස්ථානයට දායාද කරන්න පුළුවන් නම් අපිට. කිසියම් ආධ්‍යාත්මික දානයක් අනුග්‍රහයක් දුන්නා කියන හැඟීම ඇති වෙනවා. එම නිසා පින්වත්නි, අපි කොහේ හිටියත්, මේ භාවනා ශාලාවේ හිටියත්, දාන ශාලාවේ හිටියත්, කුටිවල හිටියත්, ඒ අතරමැද කොහේ හිටියත් නැහැ වෙනසක්. එකම නිශ්ශබ්දතාවයක්, එකම සංසුන් බවක්, එකම ශාන්ත බවක්. ඒ සියල්ලටම පදනම සිහිය. සිහිය නැති වුණු තැනක අපි ඉන්නේ කොහෙද මතක නැහැ, ආවේ ඇයි කියා මතක නැහැ, මොකද කරන්නේ කියා මතක නැහැ. මෙතැනට, මේ මොහොතට, මේ කාර්යයට කොහෙන්වත් ගෑවෙන්නේවත් නැති මාතෘකාව ඔස්සේ සිතිවිලි, කතන්දර, සංවාද, අල්ලාප සල්ලාප හැදෙන්න පටන් ගන්නවා. එහෙම ශබ්දයක්ම මතුවෙන්නේ අසිහියෙන්, හැම ഘോഷාවක්ම උපදින්නේ අසිහියේ උල්පතින්. සිහිය කෑ ගහන්නේ, සිහියට නෑ කලබලයක්, සිහියට නෑ හදිස්සියක්, සිහියට පුදුමේකුත් නෑ මොනවා වුණත්. එවනිසා සිහිය කිසි කෙනෙකු ආතතියට පත් කරන්නේ. සිය කාටවත් කියන්නේ කලබල වෙන්න, කෑ ගහන්න, උඩ පනින්න, වටපිට බලන්න, අර ප්‍රශ්නය අහන්න, මේ ප්‍රශ්නය අහන්න නෑ. සිය හැම විටම අපට කියන්නේ නිහඬ වෙන්න, ඇහුම්කන් දෙන්න, සිදුවන්නේ කුමක්දයි හොඳින් නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණයෙන් පසු සිදුවන දේ තේරුම් ගන්න. තේරුම් ගත්තට පසු කලීත්තේ කුමක්දයි, කලීතු යමක් තිබෙනවා නම් දැනගන්න. කලීතු දේ කරන්න. සිය හැම විටම අපව සංසුන් කරනවා, තැන්පත් කරනවා. සිය හැම විටම අපව සවන් දෙන්නන් සහ බලා සිටින්නන් බවට පත් කරනවා. ඇහුම්කන් දෙන්නන් සහ නිරීක්ෂණය කරන්නන් ශ්‍රාවකයන් සහ නරඹන්නන් බවට අපෝපත් කරනවා. ඒ සිහියේ අඛණ්ඩ පුහුණුව, අඛණ්ඩ පුහුණුව, නිශ්චිත කාල සටහනකට සීමා නොවුණු අවදි වුණු මොහොතේ සිට නින්දට යනතුරු යලි 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 සහ යලි යලි පිහිටවා ගනිමින් සහ ස්ථාවර කරගනිමින් මනා වූ ස්වී කල්පනාවකින් ඉන්න උත්සාහ කරමු. ඒ පුහුණුව හොඳටම ඇති. ඒ පුහුණුව පමණක්ම වුවත් ප්‍රමාණවත්. වෙන ලොකු අභිධර්ම සියුම් ධර්ම කාරණා මහා විස්තරාත්මක විශ්ලේෂණ ඒ මොනවා ඇහුණත් නැතත් දැනගත්තත් නැතත් මේ කාරණේම හොඳටම ඇති. අවදි වුණු මොහොතේ සිට නින්දට යනතුරු නැතිවන සිහිය යලි යලිත් ඇති කරගනිමින් දුර්වලන වන සිහිය යලි යලිත් ශක්තිමත් කරගනිමින් අස්ථාවර සිහිය ස්ථාවර කරගනිමින් දවස පුරාම ඉඳ වීර්ය කරනවා නම් ඒ හොඳටම ඇති. ඊට වඩා ලොකු යමක්, ඊට වඩා ගැඹුරු යමක් දැන නොගත්තාට, නොලැබුණාට මක්නිසාද මෙතනින් යනකොට අපිට ගෙනියන්න තියෙන්නේ හදාගත්ත සීකල්පනාව පමණයි. වෙන කිසිවක් නෑ. උපදවාගත්ත සිහිනුවන පමණයි. මතු කරගත්, දියුණු කරගත් වැඩු සති සම්පජඤ්ඤය පමණයි. යනකොට ගෙනියන්න දෙයක් හදාගන්න. යනකොට හිස්සතින් යන්න එපා. මේ දින කිහිපේ හදාගන්න, වවාගන්න, වගා කරගන්න. ආපහු යනකොට නෙලාගෙන ගෙනියන්න අස්වැන්න. සිහි කල්පනාව නැමැති අස්වැන්න. සිහි කල්පනාව නැතිව මොනවා තිබුණත් වැඩක් නැහැ. එහෙම දෙයක්ම දුකට හේතුවක් වෙනවා. මොනවා තිබුණත් සිහි කල්පනාව නැත්නම් එය දුකට හේතුවක් වෙනවා. ප්‍රශ්න හදනවා, ගැටලු නිර්මාණය කරනවා, අවුල් හදනවා. ඒ අවුල් ව්‍යාකූල තත්වයට පත් කරනවා. සිහිය, සිහියට පමණයි මේ අවුල ලිහන්ට පුළුවන්. පටලැවුණු, කරකැවුණු, ඇඹරුණු නූල් පන්දුවක් වැනි මේ සාංසාරික ගැටය ලිහන්ඩ පුළුවන්නේ සිහි කල්පනාවට පමණයි. තමන්ටම තට්ටු අද්දාලා තට්ටු කරලා අහන්න, ඔයා ඉන්නේ සිහියෙන්ද? සිහියෙන්ද ඉන්නේ? සිහි නුවණින්ද මේ අහගෙන ඉන්නේ, මේ වාඩි වෙලා ඉන්නේ? නැත්නම් ඔහේ වාඩි වෙලා ඉන්නවද? තමන්ම තමන්ගේ සිහියේ මුරකරු බවට පත්වෙන්ට තමන්ව අවදියෙන් තබා ගන්න. හැම සිතිවිල්ලක්ම අපව තීනමිද්දේ, උදාසීන භවේ නින්දට පත් කරවනවා. ඒ උදාසීනත්වේ, තීනමිද්දේ නින්දට නොවැටි අවදියෙන් ඉන්නට තරම් සිහි කල්පනාවක් හදාගන්න. තමන්ටම වරින් වර තට්ටු කරන්න. තට්ටු කොට තමන්වම අවදි කරගන්න. මෙතන වෙන කවුරුත් නෑ, අපි වැහැරවන්න. ඇහැරීම, පිබිදීම සහ විකසිත වීම අපේ අතේ තියෙන්නේ. ඒ ඇහැරීම, අවදිවීම සහ විකසිත වීම ගැන අපි පසුව කතා කරමු මේ වැඩසටහනේදී. දැනට අවධාරණය කරගන්න එය අපේ අතේ තියෙන්නේ. මේ දවසේ ධර්ම සාකච්ඡා අවස්ථාව, ඒ ධර්ම සාකච්ඡා අවස්ථාවෙන් තමයි මේ පැය භාගයක් අරගෙන හඳුන්වා දීමක් කළේ. ඉතිරි අඩ හෝරාව ධර්ම සාකච්ඡාවටම ආපහු බාර දෙමු. මේ කළ හඳුන්වා දීම ගැන හෝ පුහුණු වෙන භාවනා අභ්‍යාස ගැන හෝ මේ වැඩසටහන පිළිබඳව හෝ කිසියම් විමසීමක් කරන්නට තිබෙනවා නම්, කල්‍යාණ මිත්‍රවරුනි, මේ ඒට අවස්ථාව. ආනාපානසති භාවනාව ප්‍රගුණ ඔව් මොන වගේ පැහැදිලි කිරීමක්ද අවශ්‍ය වෙන්නේ? වේදනානුපස්සනාව ඒ දින 10ක්ම වේදනානුපස්සනාව පුහුණු කළා නම් ඒක බොහොම වටිනවා. වේදනානුපස්සනාව එක දිගට දින 10ක් පුහුණු කිරීම නම් ලේසි නෑ. මොන වගේ අපහසුතාවයක්ද දැන්නේ? ආනාපාන සති භාවනාව පමනක් කළත් හොඳටම ඇති. හොඳටම ඇති. මක් නිසාද ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානෙම පූර්ණය කරනවා. පුරනවා. ඒ න්‍යායානුකූලව ශාස්ත්‍රානුකූලව ක්‍රමානුකූලව සහ ධර්මානුකූලව ආනාපාන සති භාවනාව පුහුණු කිරීමෙන් කායනුපස්සනාව වැඩෙනවා, වේදනානුපස්සනාව වැඩෙනවා, චිත්තානුපස්සනාව වැඩෙනවා, ධම්මානුපස්සනාවත් වැඩෙනවා. හැබැයි අපි මේ පියවරවල් වලට යන්නට ඕනේ. එහෙම නැතුව හුදෙක් හුස්ම ඇතුල් වෙනවා, පිට වෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා. ඒ කමඨහනේ දිගටම හිටියා කියානම් සතර සතිපට්ඨානයේ පූර්ණේ වීමක් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ ඒක සමතයක් වෙනවා. හිතේ එකලස් බවක් ඇති වෙනවා, එකමුතු බවක්, එක්සත් බවක්. කිසියම් සීකල්පනාවක් දිනු වෙනවා. හැබැයි මේ සතර සතිය නම් වැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ එතන එක ගැටලුවක් එනවා. ආනාපාන සති වගේ භාවනාවක් කාලාන්තරයක් වුණු කලහම ඒ ආනාපාන සතිය සරලයි. නිකන් ඇතුල් වෙන පිට වෙන හුස්ම දිහා බලන් සිටීම හරි සරලයි. ආයාසයක් අවශ්‍ය වෙන්නේ. මුලදී අමාරුයි. නමුත් ලොකු ආයාසයක් අවශ්‍ය වෙන්නේ. එය සමාධියකට ගෙනියනවා. යෝගියාව අභ්‍යන්තර ශාන්ත තැනකට එක්ක යනවා. ඇතුළත එළිය නෙමෙයි. තමා තුළම වූ කිසියම් ශාන්ත බවකට රැගෙන යනවා. හැබැයි එතන නවත්තනවා. එතන ඉන්නේහා ගමනක් නැහැ. අපි මේ හුස්ම ඇතුල් වීම පිටවීම ගැන පමණ ඔහෙ බලන් ඉන්නවා නම් ඉන්නේහා ගමනක් නැහැ. අර උදාසීන ශාන්ත කුසීත සමාධියකට එක් යනවා. එතන ඉන්නවා. ඒක හරි පහසුයි. මොකක් හොඳයි එතන නීවරණත් අඩුයි. ප්‍රබෝධයකුත් තියෙනවා. කලබලයකුත් නැහැ. ඔය ලොකුට මොනවත් ඉල්ලන්නේත් නැහැ. ඒක එතන බොහොම හොඳයි වගේ තේරෙනවා. හැබැයි ඒ සමාධියක් පමණයි. කුසීත වූ සමාධියක් පමණයි. අර තමන්ව කපලා කොටලා තමන්ව ශරීරේ නෙමෙයි තමන් කියන එක කපලා කොටලා කෑල්ලෙන් කෑල්ල විශ්ලේෂණය කරලා මෙතන ඇත්තටම වෙන්නේ මොකද්ද? මෙතන ඇත්තටම ඉන්නේ කවුද? මෙතන ඇත්තටම සිදුවෙන්නේ කුමක්ද? අන්න ඒ විමසීම, ඒ විපස්සනාව, ඒ සොයා බැලීම ඒ වෙන්නේ නැහැ. ඒ නිසා එක්කෝ ආනාපාන සතිය ඔය සතර සතියම පිහිටෙන විදිහට ඒ සතර සතිපට්ඨානය හැදෙන විදිහට ඒ සිහි කල්පනාවේ සතරාකාර වූ සිහි කල්පනාව පිහිටෙන විදිහට එක්කෝ ආනාපාන සතිය වඩන්න. එහෙම නැත්නම් කිසියම් තමා තුළම තැන්පත් බවක් ඇති වුණහම හුස්මෙන් හුස්මත් එක්ක කරන භාවනාවෙන් ඒ තැන්පත් බව පාවිච්චි කරන්න අර ඉතිරි සතිපට්ඨාන තුන වඩන්න. වේදනා, චිත්තාන, ධම්මානුපස්සන. ඉතින් එතකොට ඉතින්දි තමයි ඔබතුමා ඔය කිව්ව ඒ වේදනානුපස්සනාව වඩන එක ක්‍රමයක් වෙන්නට ඕනේ. ඔය ඉහළ සිට පහළට ශාරීරික වේදනා අරගෙන ඒ වේදනාවත් එක්ක සිටමින් වේදනාවට හිතේ ඇතිවෙන ප්‍රතික්‍රියා හඳුනා ගනිමින් ප්‍රතික්‍රියා අත්හරිමින් වේදනා පිළිබඳ සී කල්පනාවෙන් සිටීමේ අපි එතෙන්ට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආස්වාසය ඇතුළෙම තියෙන වේදනාව බලන්නත් පුළුවන්. හැම ආස්වාසයකම වේදනාවක් තියෙනවා. හැම ප්‍රස්වාසයකමත් වේදනාවක් තියෙනවා. ඒ වේදනාව ගැන භාවනා කරන්නත් පුළුවන්. කොටින්ම වේදනා කියන අත්දැකීම, ඒ වේදනා කියන කාරණය නැති මොහොතක් නැහැ. මොකක් හරි මොහොතක් ගැන අපි කතා කරනවද, හිතනවද, ඒ හැම මොහොතකම වේදනාව තියෙනවා. හැබැයි අපි ඒව වේදනා විදිහට දකින්න ඇති වෙන්න පුළුවන්. අපි වෙන වචන පාවිච්චි කරනවා. සීතලයි කියනවා, රස්නේ කියනවා, රිදෙනවා කියනවා, හිරි වැටිලා, එහෙම නැත්නම් හරි සැහැල්ලුයි කියනවා, සතුටුයි කියනවා, දුකයි කියනවා, පාළුයි කියනවා, කම්මැලි කියන. ඉතින් හැම එකකම අපි මොන නම දුන්නත් මේ නම දීලා තියෙන්නේ අන්තිමට බලනකොට විඳීමකට. එක්ක කායික විඳීමකට නැතිනම් මානසික විඳීමකට. වේදනා කියන්නේ කායික වේදනා විතරක් නෙවෙයි. මානසික වේදනත් වේදනා. ඒතර වේදනාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කායික සහ මානසික. ඊළඟට වේදනා කියන්නේ රිදීමටම පමණක් නොවේ. සුවවීමත් වේදනාවක්. සුවය කියන්නේ වේදනාවක්. වින්දනය, විඳීමක්, අත්දැකීමක්. රිදීමත් වේදනා, සුවවීමත් වේදනා. ඔය දෙක අතරත් වේදනා. සමහර වේදනා එක්ක අපි සංසාරෙට එකතු වෙනවා. සමහර වේදනා අපිට දොර අරිනවා සංසාරයෙන් එළියට යන්න. ඒතර මෙන්න තවත් ආකාරයක වේදනා. තවත් ආකාරයකට වේදනා වර්ග කරන්න පුළුවන්. ආමිෂ වේදනා, නිර්ආමිෂ වේදනා. සංසාරෙට එකතු වෙන අද්දැකීම් වලට ආමිස සාමිස වේදනා කියනවා. ඒතර තව තව කියන්නේ සංසාරය ඇතුළට තව තව සංසාරෙටම ගැලෙනවා. තව තව ඇමිනෙනවා සංසාරෙට. තව ඇදී යන්නේ සංසාරේ. ඒ සියලුම අද්දකීම් සාමිස වේදනා. එහෙම නැත්නම් එතනින් එළියට යන්න උදව් වෙන දොර ඇරලා දෙන වේදනා තියෙනවා. ඒවා නිරාමස. ඒතර මේ විදිහට අපිට ද වේදනා කියන්නේ බලන්න ලොකු මාත්‍රකාවක්. නිකම් මේ මදුරේ කණේ එක, මේ වැලි කටේකට කකුල අහුවෙලා හීරි වැටෙන එක, රිදෙන එක විතරක් නෙමෙයි. ඊට වැඩිය වේදනා කියන්නේ මහා සංකීර්ණ දෙයක්. සංසාරෙද, සංසාරේ ඉන්නවද, එළියට යනවද, මේ තීරණය ගන්න වෙන්නේ වේදනාවක් එක්ක. වේදනාව කියන එලිපත්තේ තමයි යෝගියා ඉන්නේ. එතකොට මේ වැටෙ මෙහාට පයින්නවද එළියට පයින්නවද? ඔබතුමා විමසන්නේ දිගටම ආනාපාන සතියම කරන්නද? මොකද අර විදිහට වේදනානුපස්සනාව කිරීම ටිකක් කම්මැලි හිතෙන වැඩ, ආයාස කරයි. ඒ කම්මැලිකම ජයගන්නත් පුළුවන්. ඔය කම්මැලිකම කියන්නේ ස්ථිර දිගටම තියෙන අත්දැකීමක් නෙවෙයි. නිකන් පොඩ්ඩක් මෙයා දාලා බලනවා කම්මැලිකම. කම්මැලිකම දැම්මහම බලනවා යෝග්‍ය නවතීද. මේ කම්මැලිකම කියන කඩුල්ල බැඳලා තියෙනවා දැන්. ලීයක් බැඳලා. ඒතර මේ ලීය දැකලා ආපහු හැරෙයිද නැත්නම් උඩින් පැනලා යයිද බලනවා. එතෙන් අපිට හිතෙනවා දැන් මේක කරදරයක්, කම්මැලි. ඒ නිසා හොඳයි මං හිටපු තැනම ඉන්න එක ගිහිල්ලා. එහෙමත් පුළුවන්. හැබැයි එහෙම නැත්නම් මේ කඩුල්ලට උඩින් පැනලා යන්නත් පුළුවන් කම්මැලිකම. ඉතින් ඒකට කම්මැලිකමත් එක්කම ඉන්න ඕනේ සිහියෙන්. කම්මැලිකම හින්දා ආපහු යන්න එපා. කම්මැලිකම සිහියෙන් දකින්න. උදාසීනකම සිහියෙන් දකින්න. නැවත නැවත මේ උඩින් ඉඳලා පල්ලෙහාට බලනවා, පල්ලෙහා ඉඳලා උඩට බලනවා. මහ කම්මැලි වැඩ, එකාකාරී වැඩ. කමක් නැහැ. ඒ අභ්‍යාසය ඇතුළෙන්ම ඒ කම්මැලිකම දිනා ගන්න. ඒ කම්මැලිකම නැමැති කඩේම හරහා අපිට යන්න පුළුවන් නම් වෙන උත්තරවැටි පාවිච්චි කරන්න නැතුව මේ අභ්‍යාසයෙන්ම නැවත නැවත පුහුණු කිරීමේ අන්න එවිට මේ අභ්‍යාසය හරීම රසවත් වෙනවා. ඒ අභ්‍යාසයේ දෙනව ලොකු ජවයක් යෝගියාට එතනින් එහාට මේ ගමන යන්න. ඔබතුමාම ඒ තීරණය ගන්න.
වැඩිපුරම නාම රූප ගැන
ඒක ටිකක් දිග මාතෘකාවක්. වෙලාව හැටියට නිකන් එක එකට යන්නේ නැතුව දල පැහැදිලි කිරීමක් කරමු. අපි පස්සේ වෙලාවක භාවනාවත් එක්කම බලමු මේ සංයෝජනයි නාම රූප විග්‍රහයයි අතර තියෙන සම්බන්ධය මොකද්ද, කොහොමද මේ දස සංයෝජන විපස්සනාවට ගේන්නේ කියලා. ඒ ප්‍රශ්නේ වටිනවා. මොකද මොනවා කළත් අපි ඉන්නේ සංසාරේ, මේ සංයෝජන කඩාගත්තේ නැත්තම්. එතකොට සංයෝජන කඩාගන්නේ නැතුව ඒ සංයෝජන කියන වැට ඇතුලේ ඉඳගෙන අපිට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. ආගමික වැඩ කරන්න පුළුවන්, සංස්කෘතික වැඩ කරන්න පුළුවන්, පින්කම් කරන්න පුළුවන්, සිල් ගන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, භවනා කරන්නත් පුළුවන්, බණ කියන්නත් පුළුවන්, බණ අහන්නත් පුළුවන්, ධර්ම සාකච්ඡා කරන්නත් පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඉන්නේ මේ සංයෝජන ඒ වැට ඇතුලේ. හැබැයි අදහසක් තියෙනවා නම් මේ සංසාරයෙන් නික්මෙන්නට, සසර නැමැති සිපිරිගෙයි නිදහස් වෙන්නට, එහෙමනම් මේ සංයෝජන මේ වැට, මේ තාප්පේ අපි කඩාගෙන යන්න ඕනේ. ඒතර අපිව මේ හිරගෙටට බැඳලා තියෙන්නේ. ඒක දිගට තියෙනවා. ඒ තේඩාව දිගයි, ඒ ලනුව දිගයි කඹේ. හැබැයි බැඳලා තියෙන ඉතින් මේක දිගින්ද අපිට තේරෙන්නේ නැහැ. මේ අපිට නිදහසක් නැහැ කියලා. මොකද්ද? මොන වගේ විඳවීමක්ද? ආහා. ඔව්. මොන ධර්මතාවේ?
සමහර අවස්ථාවලදී අපි දුකටපත් වෙන සංකල්පය.
ඔව්, දැන් ඒ තමයි වැදගත් කාරණේ. දැන් අපි දුකටපත් වුණාම අපිට හිතෙනවද මේ සංයෝජනයක් ඉදයි දුක් විඳින්නේ කියලා? එහෙම හිතෙනවද?
හිතෙන්නේ නැහැ.
ඒක තමයි ප්‍රශ්නේ. එහෙම හිතෙන්නේ නැහැ. අපිට එහෙම හිතෙන්නේ නැහැ. සංයෝජන කියන්නේ අපිම හදාගත්ත ඒවා තමයි. මෙහෙමයි. දැන් ඒ සංයෝජන කියන්නේ ධර්මතා. එතකොට ඒවා හේතුඵල නිසා හැදෙන දේවල් තමයි. හැබැයි මේ වර්ගීකරණය කරනවා. ඔව්. දැන් මෙහෙම කියන්න පුළුවන්, මේවා අපිම හදාගන්නේවා තමයි. හැබැයි මේ සතර තියෙන දේවල් දැන් ඒ විලංගු තියෙනවා. ඉතින් අපිම දාගන්නවා ඒ විලංගු. මොනවද? සතර පවතින්නේ සංයෝජනින්ද? සංයෝජන නැති තැනක සතරක් නැහැ. එතකොට මේවා මේ දන්වල් තියෙනවා, මේ මාංචු තියෙනවා. එතකොට අපි කරන්නේ ගිහිල්ලා මේ මාංචු අපි අපිටම දාගන්නවා. කවුරුවත් දාන්නේ නැහැ, අපිම දාගන්නවා. අපේ අත්වලට විලංගු අපිම දාගන්නවා. හැබැයි මේ විලංගුවක් කියලා හිතලා නෙමෙයි දාගන්නේ. එහෙම හිතලා නෙමෙයි. කොහොමත් එහෙම අදහසක් නැහැ. හැබැයි වැටෙනවා විලංගු අපි නොදැන වුණත් යම් යම් ආකාරවලට කටයුතු කරනකොට. දැන් ප්‍රශ්නේ අපිට දැනෙනවාද අපි හිතට නිදහසක් නැති බව. ඔය සංයෝජන ප්‍රහීන කිරීම, සංයෝජන නැති කිරීම කියන එකට එන්න කලින් අපිට ඇයි මේ සංයෝජන දැනගන්න ඕනේ, ඇයි මේ සංයෝජන ප්‍රහීන කරන්න ඕනේ කියන අවශ්‍යතාවය ඇති වෙන්න ඕනේ. දැන් පොතේ තිබුණට ආ සංයෝජන තියෙනවා, මේවා ප්‍රහීන කරන්න ඕනේ, සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ. නෑ, ඒ පොතේ තිබ්බට වැඩක් නෑ. හැම පොතක්ම අපිට කිව්වත් සංයෝජන නැති කරන්න කියලා, අපි නැති කරන්නේ එකම එක සංයෝජනයක්වත්. අපිට තේරෙන්නේ නැත්තම් අපි දුක් විඳින්නේ මේ සංයෝජන නිසා කියලා. හැබැයි දැන් සංයෝජනේ කෙලින්ම දුකක් විදිහට නෙමෙයි මේක එන්නේ, අපේ නිදහස අහිමි වෙනවා. දැන් අපි බැඳලානේ තියෙන්නේ, සංයෝජන කියන්නේ ඒකයි. යොතකින් අපිව එකතු කරලා තියෙන්නේ මේ සසරට. අපිව බැඳලා බැඳලා තිබ්බහම ඉතින් ඒ ලනුව දිග තියෙනකල් අපිට යන්න පුළුවන්. ඔව්, ඒ ලනුවේ දැන් කොච්චර දිගද? අපි හිතමු ඒ ලනුව අඩි 10ක් දිග නම් අඩි 5ක් ගියාට තේරෙන්නේ නැහැ නේ හිර වෙනවා කියලා. අඩි 7ක් ගියාට තේරෙන්නේ නැහැ. ඉතින් මේ අඩි 7 වටේ මේ කැරක් කැරක් ඉන්න පුළුවන්. අඩි 6ක් ළඟට එනවා, 5ක් එනවා, 4ක් එනවා, 3ක් එනවා, ආපහු යනවා 5ක් 6ක්. ඔහේ ඉන්න පුළුවන්. හැබැයි 7ක් තිනියොත් එහාට යන්න ගියොත් තමයි තේරෙන්නේ, ආ දැන් එතන ඉහාට මට යන්න බෑනේ. මං හිර වෙලානේ, මාව බැඳලානේ කියන එක. ඉතින් මේ සංයෝජනවල ස්වභාවය තමයි මේවට එහෙම මේ පුංචි කෙටි ලනු නෙමෙයි, මේවා හරි දිගයි. ඒ නිසාම කෙනෙකුට ලේසියෙන් වැටහෙන්නේ තමන් සසරට බැඳලා දාලා ඉන්නේ කියන එක. සංසාරෙට විලංගු දාලා ඉන්නේ තමන්ව කියන එක තේරෙන්නේ නැහැ. මොකද අපිට ඕන දෙයක් කරන්න පුළුවන් නේද? මොනවද බැරි? දැන් මෙහෙට එන්න කියලා ඕනේ කියලා හිතුනහම ආවා. එපා කියලා හිතුනොත් යන්න පුළුවන්. පොල් සම්බල් කන්න ඕනි කියලා හිතුනොත් පොල් සම්බල් කන්න පුළුවන්. කන්නේ නැහැ කියලා හිතුනොත් නොකා ඉන්නත් පුළුවන්. එක වේලක් දෙකක්. ඉතින් ඔය දැන් ওই විදියට බැලුවාම ආහවල් එක්කෙනත් එක්ක කතා කරනවා, මෙයත් එක්ක මං ආයේ කතා කරන්න පුළුවන්. එතකොට ඉතින් අපිට හිතන දේ කරන්න පුළුවන් බවක් පේනකොට නිදහසක් නැහැ කියන එක තේරෙන්නේ නැහැ. ධර්මයේ නිදහසක් නැහැ කියන එක ඊට වඩා සියුම් කාරණයක්. සංයෝජන කැඩුනට පස්සේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක නෙමෙයි කියවෙන්නේ. ඒ නිදහස නෙමෙයි. දැන් අපිට කාටවත් ගහන්න බෑ. ගහන්න ගියොත් එහෙම කුටි කන්න වෙනවා. එහෙම නැත්නම් පොලිසිය යන්න වෙනවා, හිරේට යන්න වෙනවා. ඒ නිසා දැන් නිදහස නෑ කියන්නේ. ඒකට සංයෝජනේ නැති වුණාම ඕන කෙනෙකුට ගහන්න පුළුවන්. දැන් එහෙම නිදහසක් නෙමෙයි. එහෙම බාහිර නිදහසක් නෙමෙයි මෙතන කියන්නේ. ඔව්. ඔව්. ඒක තමයි. අපිට හිතේ නිදහසක් තියනවද? අපිට ඕන දෙයක් හිතන්න පුළුවන්. ඕනනම් අවශ්‍යමක් දිගට හිතන්න පුළුවන්. බාධාවකින් තොරව. දැන් අපි ඕනෑම මාතෘකාවක් හිතන්න ගන්න. ඒකෝස් ටිකක් දුර යනකොට ආපහු ඇදලා ගන්නවනේ. ආපහු වෙන කන බොන දෙයකට, එතන ඉන්න කෙනෙකුට, තමන් කියලා අල්ලගත්ත කෙනෙකුට, ඊයේ කරපු දෙයකට, හෙට කරන්න තියෙන දෙයකට ආපහු අපිව ඇදලා එනවා. මේ තමයි සංයෝජනය. දැන් පේනවනේ කියන්නේ අපිට ඕන දෙයක් හිතන්න මේ ඕනි තරම් කාලයක්. ඒ නිදහසනේ. ඕන් නැත්තම් නොහිතා ඉන්න පුළුවන් නිදහසක් තියෙනවද අපිට? මට මේ වෙලාවේ මොනවත් හිතන්න ඕනේ නැහැ. ඒ නිසා හිතට නිවාඩු දීලා විවේක ගන්න. එහෙම බෑනේ. අපිට හිතන්න ඕනේ නැති වුණත් ඔන්න හිතන්න වෙනවා. තරහ ගන්න නැහැ කියලා අපි තීරණ කීපාරක් නම් තීරණය කරන්න දායි නම් මම තරහ ගන්නෑ. දැන් ඒ නිදහස නැහැනේ. අපිට තරහ නොගෙන සිටීමේ නිදහස නැහැ. ඒ තමයි සැබෑ නිදහස කියන්නේ. එහෙම නැත්නම් තරහක් ආවම තරහෙන් බයින්ද තියෙන නිදහස, තරහෙන් ගහන්න තියෙන නිදහස. ඒක නෙමෙයි නිදහස කියන්නේ. තරහ ගන්න නැතුව ඉන්න පුළුවන් නිදහස. මොනතරම් වයිවර්ණ රසවත් සුවඳවත් මුදු මොලොක් මිහිරි ලෝකයක් වටේ තිබුණත් ලොකු කාන්දමකට ඇදිලා යන හීනි ඉදිකට්ටක් වෙන්නේ නැතුව සිතීමේ නිදහස. ඒ තමයි සැබෑ නිදහස. දැන් මේ නිදහසත් එක්කයි මේ මානසික, මේ ආධ්‍යාත්මික නිදහසත් එක්කයි අපි සංයෝජන ගැන කතා කරන්න ඕන. දැන් ඒ පදනමේ ඉඳගෙන අපි මේ අද හෙට උදේ ටික අපි ගැනම විමසිලිමත් වෙමු. කොපමණ දුරට ආධ්‍යාත්මික නිදහසක් අපිට තියෙනවද? කොයි වෙලාවෙද නැති වෙන්නේ? මොන හේතුව නිසාද නැති වෙන්නේ? අන්න අපි අපිතුලින්ම මේ බැඳීම, මේ බන්ධනය හඳුනාගමු. සංයෝජන කියන්නේ දෙකක් එකට බඳිනවා. දෙකක් එකට බඳිනවා. ඉතින් ඒ නිසා සංයෝජන විස්තර කරන්නේ මේ බාහිරයි අභ්‍යන්තරයයි දෙකයකට බැඳීම විදිහට. බාහිරයි අභ්‍යන්තරයයි ගැට ගන්නවා. ඒක තමයි සංයෝජනය කියන්නේ. නෑ නෑ මං කියන්නේ පහනේ හයක් වෙනවනේ. එතකොට ආයතන හයයි. ඔව්. හැබැයි එහෙම නෙමෙයි, බඳින බැමි 10ක් තියෙනවා. 10 ආකාරයකට බඳිනවා. හැබැයි බඳින්නේ දෙක, මොන දෙකද? මේ අභ්‍යන්තරයයි බාහිරයි. සංයෝජන කියන්නේ ඒකයි. සං කියන්නේ එකතු කරනවා කියන එක. ඔව්. මේ දෙකක් එකට එකතු කරනවා. දෙකක් එකට අල්ලලා බැඳලා දානවා. සංයෝග කියන එකත් ඒ අර්ථෙම තමයි සංයෝගයක්. දැන් සංයෝගයක් හදන්න අඩුම ගන්න දෙකක්වත් එපැයි. එකකින් සංයෝගයක් හදන්න බෑනේ. ඒතර දෙකක් එකතු කරාම හැදෙන එකට කියන සංයෝගයක් කියලා. නිවනක් නෑ. නිවන වහනව නෙමෙයි. එතන නිවීමක් නෑ. නිදහසක් නැහැ. දැන් පළවෙනිම බැඳීම තමයි තමන්ට තියෙන බැඳීම. ඒ අනුන්ට තියෙන බැඳීම් වලට එන්නේ පස්සේ. ඒ අනුන්ට තියෙන බැඳීම් තමයි සාමාන්‍ය ලෝකයේ බැඳීම් විදිහට දකින්නේ. සාමාන්‍ය ලෝකයේ පොදු ජනයා බැඳීමක් බන්ධනයක් විදිහට දකින්නේ මේ අනුන්ට තියෙන බැඳීම. තමන්ට නිදහස නැහැ කියලා හිතෙන්නේ රස්සාවින්ද, පෞලින්ද, සමාජ සේවයෙන්ද. හැබැයි මේ ධර්ම විග්‍රහයට එනකොට ඒවා පස්සේ එන කාරණා. මුල්ම කාරණේ තමයි තමන්ට තියෙන බැඳීම. තමන් තමන්ට විලම්බු දාගෙන තමන්ගේ. ඒක තමයි නාම රූප කියන්නේ. දැන් දෙකක් එකපැයි විලම්බු දාගෙන. එතන නාමයේ රූපයට විලම්බු දාගෙන, රූපේ නාමයට විලම්බු දාගෙන මේ කෙනෙකුටවත් නිදහසක් නෑ දැන්. ඉතින් එතනදී බලන්න කියනවා මම කොහෙද ඉන්නේ? මම ඉන්නේ කොහෙද? මම ඉන්නේ රූපේද නාමේද? ඒක තමයි බලන්න කියන්නේ. පළවෙනි සංයෝජනේ සක්කාය දිට්ඨිනේ. එතකොට මේ සක්කාය දිට්ඨි දිට්ඨියක් ඒක පළවෙනි සංයෝජනේ කියන්නේ දෘෂ්ටිය. එතකොට ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ බලන විදිහ නිසා ඇති කරගත් බන්ධනයක්. ඒ කිසියම් ක්‍රමයකට අපි බලනවා දැන් අපි දිහාම ඒ බලන විදිහේ වැරද්ද නිසා අපි අපිටම අහුවෙලා. ඇත්තට දැන් අපි කොහොමද අපි දිහා බලන්නේ? ඒ හඳුනා ගන්නට උනේ හඳුනා ගන්න නැතුව ඒ වැරද්ද නිවැරදි කරන්න බෑ. Taman diha nobala sitima nemei. කොහොමද බලනවා අපි? අපිට අපිව තේරෙන්නේ කොහොමද? මම ඉන්නේ කොහෙද? අපි හිතනවා මම ඉන්නේ මේ ශරීරයේ කියලා. මේ ශරීරයේ තමයි මම ඉන්නේ. මේ ශරීරය ඇතුලේ මම ඉන්නේ. කොහෙද? ඉතින් ඒක කොහෙද කියන්නේ? එක එක්කෙනා එක එක විදිහට හිතනවා කොහොමද? ඒ එක දැකීමක්. එහෙම නැත්තම් මම කියන එක මේ ශරීරයට සීමා වෙලා නැහැ. මම ඇතුලේ තමයි මේ ශරීරය තියෙන්නේ. ඒ තමයි දෙවෙනි දැකීම. පළවෙනි දැකීම තමයි මේ ශරීරය ඇතුලේ මම ඉන්නවා. ඒතර මම කායික දෙයක්. එහෙම නැත්තම් මා තුල මේ ශරීරයේ තියෙන මම ඊට වැඩිය ලොකුයි. හැබැයි මම ඇතුලේ මේ ශරීරයේ තියෙන. නැත්තම් මම ඉන්නේ මේ මානසික අත්දැකීම ඇතුලේ. නැත්තම් මම ඇතුලේ තමයි මේ මානසික සියලුම ක්‍රියාවන් වෙන්නේ. මා තුලයි. දැන් මේ හතර ආකාර දෘෂ්ටියක් තියෙනවා. හතරාකාර දෘෂ්ටියයි දෘෂ්ටිය තාවිධියකට කිව්වොත් මෙහෙම කියන්න පුළුවන්. මේ ශරීරය මගේ. ඒ තමයි පළවෙනි දෘෂ්ටිය. මේ ශරීරය මගේ. එතකොට මම තමයි අයිතිකාරය මේ ශරීරේ. ශරීරය කියන්නේ දේපලක්. මම තමයි අයිතිකාරය. දැන් මෙන්න අපි හිතන පළවෙනි ආකාරය. හිතනවට වැඩිය අපේ තියෙන දෘෂ්ටිය. මම අයිතිකාරය ශරීරය මගේ භාණ්ඩයක් දේපලක්. දෙවෙනි දෘෂ්ටිය තමයි නෑ ශරීරය තමයි අයිතිකාරය. ඒකෙත් අයිති දේවල් වලින් එකක් තමයි මම. ඊළඟට මමයි ශරීරයයි එකයි. මම තමයි ශරීරය. එතන මේ විදිහට ශරීරය එක්ක විතර නෙමෙයි හැම දෙයක් එක්කම මම කියන එක හතර ආකාරයකට අපි හිතනවා. ඒ හිතීම නිසා මම මමට ගැට ගහගෙන තියෙනවා. ශරීරය විතරක් නෙමෙයි අනිත් හැම මම කියලා හිතන හැම දෙයක් එක්කම. ඒතර මේක ටිකක් දැන් මෙහෙම කිව්වට ඒක පටලැවෙනවා. පටලැවෙනවට වැඩිය මේක වචන තේරුණාට මේක භවනාවකට ගේන්න ටිකක් අමාරුයි මේ විදිහට කියලා. හැබැයි මෙහෙම නොකියත් බෑ. වෙන කියන්න විදිහකුත් නැහැනේ. දැන් මම කියලා තමන් කියලා හිතනකොට ඒ හිතන හැම වෙලාවෙම බලන්න මේ මොකටද මම කියලා මම කියන්නේ? මට දැනෙන්නේ මොකක්ද? මේ තමන් කියලා දැනෙන්නේ මොකද්ද? මොන දෙයක් ගැන කියන්නද මේ මම කියන වචනේ පාවිච්චි කරන්නේ? බලන්න. එහෙම බැලුවහම තේරෙයි එක්කෝ මේ ශරීරයේ අයිතිකාරය ගැන කතා කරනවා. එහෙම නැත්නම් ශරීරයට අයිති දෙයක් ගැන කතා කරනවා. එහෙම නැත්නම් මේ මම කියලා කියන්නේම ශරීරයට. එහෙම නැත්නම් මේ ශරීරයෙන් බාහිර තියෙන දෙයක් ගැන දෙයක්කටයි මම කියන්නේ. ඔය හතර. එතකොට හිත ගත්තත් ඒ වගේ. වේදනාවක් ගත්තත් ඒ වගේ. මතකයක් ගත්තත්, දැනීමක් ගත්තත් ඔය හතර ආකාරයෙන් පිට අපි හිතන්නේම නැහැ. එතන මේ ආකාර හතරේ මේ සිතිවිලි හතරේ අපි කොටු වෙලා ඉන්නේ. ඒ සිතිවිලි හතරේ කොටු වෙලා ඉන්නේ හින්දා පංචස්කන්ධය ඇතුළේ හිර වෙලා. එතකොට දැන් ඒ සක්කාය දිට්ඨිය තේරුම් ගන්න පුළුවන් නම්, තේරුම් අරගෙන සක්කාය දිට්ඨියෙන් ආයත් වෙන්න පුළුවන් නම්, ඒ කෙනා ඒ පංචස්කන්ධයේ කියන හිරගෙයින් නිදහස් වෙන්න පුළුවන්. ඒකට හිර වෙනා තියෙන ගතිය අඩු කරගන්න පුළුවන්. තව ඉතිරියවත් මෙපමණ සංකීර්ණ නෑ. ඔය අමාරුම බැඳීම තමයි සක්කාය දිට්ඨිය. අමාරුම දේ මේක තමයි ලොකුම ගැටේ. තමන්ටම ගහගෙන තියෙන ගැටේ. ඒකයි අමාරු. ඔව්, හොඳටම හිර කරලා තියෙනවා. ඒකෙන් තමයි ශරීරේටයි නාමයටයි රූපේටයි මේ නාම රූප ඇතුලේ අපි කැරක් කැරක් ඉන්නේ. මේ බන්ධනය මේ විදිහට තේරුම් ගන්නත් පුළුවන්. හරියට මේක එක කඹයක්. එක කඹයයි ඒ කඹෙන් අපිව බැඳලා අපිව බැඳලා දාලා තියෙනවා. ඒ කඹය කරන්නේ අපි තව තව අඹරණ එක. ඉතින් අඹරණ අඹරණ මේක ශක්තිමත් වෙනවා. දැන් කඹයක් තව තව අඹරණ අඹරණ ඒක හොඳටම හිර වෙනවා. ඒක තමයි අපි කරන්නේ. මොන හේතුව නිසාද? අයෝනිසෝ මනසිකාරී. අපි වැරදි විදිහට කල්පනා කිරීම නිසා කරන්නේ මේ සංයෝජන තව තව අඹරනවා අපි. තව තව ශක්තිමත් කරනවා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ මේක අනිත් පැත්තට කරකවනවා. කම්බේ ඇඹරලා තියෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට කරකවනවා. ඉතින් ඒක හොයාගන්න ඕනේ. කොයි පැත්තට කරකවොද්ද මේක ඇඹරෙන්නේ, කොයි පැත්තට කරකවොද්ද ලිහෙන්නේ කියද. එතකොට දැන් ඒ ලිහෙන පැත්ත හොයාගෙන ඒ පැත්තට කරකවනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක. ඒ පැත්තට කරකවනවා. එහෙම හිතනවා. එහෙම බලනවා. එහෙම බලනකොට මේ කඹේ දැන් ලිහෙනවා. ලිහෙනවා කියන්නේ ගැට ලිහෙන්නේ නැහැ. නමුත් දැන් මේක මේ කඹයක් නෙමෙයි. එතකොට පේනවා මේකේ පොටවල් 10ක් තියෙන්නේ දැන්. පොටවල් 10ක්. ඉස්සෙල්ලා එහෙම පෙවුන්නේ නැහැ නේ. දැන් පේනවා පොටවල් 10ක්. මුලින්ම අපිට පේනවා නෑ මේක පොටවල් එක පොටක් එළියට එනවා. හැබැයි තාම කඹේ තියෙන්නේ. හැබැයි එක පොටක් ගන්න පුළුවන් දැන්. වෙන් කරලා ගන්න පුළුවන්. ඒතර වෙන් කරලා ගත්ත පොට තමයි ඉස්සෙල්ලා කඩන්න ඕනේ. මුළු කඹේම එකපාර කඩන එක ලේසි නෑ. ඒතර පොටවල් 9කින් තමයි බැඳිලා තියෙන්නේ. එහෙම දෙකක් ඇඩුවොත් තුනක් ඇඩුවොත් ඉතින් පොටවල් 7. ඒතර එන්නෙන් මේ සංයෝජනේ දුර්වල වෙනවා. සංයෝජනේ කඩන්න කලින් මේක ඇඹරෙන පැත්තයි ලිහෙන පැත්තයි අපි හොයාගන්න ඕනේ. ඒක තමයි යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරවල තියෙන වැදගත්කම. මොන ආකාරයකට කල්පනා කරනකොටද තව තව අපි හිර වෙන්නේ, මොන ආකාරයකට මෙනෙහි කරනකොටද ලිහිල් වෙන්නේ, මේ ආකාර දෙක හොයාගන්න ඕනෑම දෙයක් ගැන, ඕනෑම ප්‍රශ්නයක් ගැන, ඕනෑම ක්ලේශයක් ගැන හොයාගන්න මොන විදිහට හිතුවොත්ද වැඩි වෙන්නේ කෙලෙස්, මොන විදිහට හිතුවොත්ද අඩු වෙන්නේ. ඒක අපිම හොයාගන්න ඕනේ, තමන්ම හොයාගන්න. ප්‍රශ්නේ මොකද්ද?
සිතේ සිතිවිලි ගැන තමයි ටිකක්
ඒක වීම බැලුවට සමත් නැති කියන එක තමයි. ඔව් සිතේ එන සිතිවිලි අපි සිතිවිලි විදිහට දකින්න ඕනේ. හිතට එන්නේ කුමක්ද ඒක සිතිවිල්ලක්. සිතිවිල්ලක් නොවන දෙයකට හිතට එන්න බෑ. ඈ එනිසා කුමක් ආවත් හිතට ඒක සිතිවිල්ලක් විදිහට දකින්න. මේ ආවි සිතිවිල්ල. සිතිවිල්ලක් ඇවිත් තියෙනවා. සිතිවිල්ලක් ඉපදුනා. සිතිවිල්ලක් මතු වුණා. දෙහෙම දැක්කහම ඒ ආපු දේත් එක්ක අපි පටලැවෙන පටලැවෙන්න තියෙන ඉඩ අඩු වෙනවා. එහෙම දැක්කේ නැත්තම් වෙන්නේ අපි ආපු දේත් එක්ක පටලැවෙනවා. ඔව් ඊට පස්සේ ඉතින් බොහෝ දේවල් කරනවා අපි සිතිවිල්ලක් එක්ක පටලැවුණාම ඒක නිකන් කටුවත්තක ඉතුණා වගේ. ඒක ඉවරයක් නෑ, ලේසි නෑ ගැලවෙන්න. ඔය ඕනම දෙයකින් ගැලවෙන්න ලේසි, සිතිවිල්ලකින් ගැලවෙන්න අමාරුයි. තේසස් ඒ ඔබතුමී කරන දේ එහෙම කරන්න, මේක එන්නේ හිතට මොකද්ද? ඒක සිතිවිල්ලක්. ආ සිතිවිල්ලක් ආවා. ඒක තමයි චිත්තානුපස්සනා කියන්නේ. මොකද්ද සිතිවිල්ලක් කියලා දැනගන්න එක හොඳයි. මේක සිතිවිල්ලක්, ඒක දැන ගැනීමක්. එතන එතනින් එහාට අපි යන්නේ නැහැ. එතනින් එහාට යන්නේ නැහැ, එතනින් නවත්තනවා. ඔව් ඒ සිතිවිලි එක්කනේ සිතිවිලි ආස්සේ හැංගිලානේ කෙලස් එන්නේ. දැන් වෙන කෙලස් වලට එන්න වෙන ක්‍රමයක් නැහනේ. ඈ ඔව් සිතිවිල්ලකට පිටිපස්සෙන් හැංගිලා තමයි ඕනෑම ක්ලේශයක් එන්නේ. ඉතින් අපිට කෙලේශේ පේන්නේ නැහැ අපිට. මොකද එයා හැංගිලානේ එන්නේ. දැන් මේ සිතිවිල්ල දැක්කහම, දැකලා අපි මේ සිතිවිල්ල අතහැරියාම අර ක්ලේශයට බෑ එන්න. ඉතින් ඒ නිසා එතනම එතනම අපිට තියෙනවා කෙලෙස් ප්‍රහාණය. ඈ ඔව් වෙන හිතන්න දෙයක් නැහැ නේද? ඈ වෙන හිතන්න දෙයක් නැහැ, ක්‍රියාවක්ම තමයි.
ඒක වහගෙන ඉන්නකොට ඒ වගේ ක්‍රියාවක් සිටින්නේ නෙමෙයි එන්නේ ඒක ඉතින් සිටින්නක් තමයි.
ඔය ඒක තමයි මොකක් හරි එක්ක මතක් වීමක් එක්ක සැලසුමක්. ඔව් එහෙමනේ. ඔව් ඉතින් ඒක හඳුනා ගන්න. ඒ ආවි මොකද්ද ඒක ආපු විදියටම හඳුනා ගන්න. ඒකත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙන්න එපා.
ඒක මම හඳුනා ගන්නවා. දැන් මේක තියෙන්නේ එහෙම කියලා ඉතින් මේව කරනවා. ඒකට ඒක ගිහිල්ලා අයිස් තප්පර ගානක් නියට ගාවියක් තියෙනවා. පොඩි පොඩි සුළු වෙලාවක් තප්පර ගානක්.
ඔව්.
ඊට පස්සේ අයිස් තව මොකක් හරි එනවා. ඊට පස්සේ ඒකත් පවර් දිනාම අයිස් කරවගේ සුළු වෙලාවක් කරවගේ තියෙනවා.
ඔව් එහෙම කරන්න. ඒක දිගටම කරන්න. එතකොට මේ සිතිවිලිත් එක්ක ඊළඟට අපිට පේනවා සිතිවිලි පේන්න පටන් ගත්තාම ඒව ඇස්සේ හැංගිලා එන කෙලෙස් පේනවා. එතකොට මේ සිතිවිල්ලක් විතරක් නෙමෙයි මෙතන ව්‍යාපාදයක් තියෙනවා, එහෙම නැත්නම් කාමච්ඡන්දයක් තියෙනවා, මානයක් තියෙනවා. අපිට ඒවත් ඊට පස්සේ හඳුනා ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ සිතිවිල්ල නෙමෙයි අර සිතිවිල්ලට මුවා වෙලා එන කෙලෙස්වල. ඒ නිසාද මේක අපිට දැන් වෙන් කරගන්න බැරි නිසා සිතිවිල්ල දැකලා සිතිවිල්ල අතාරින්. දැන් හැබැයි තව අපි සිහිය දියුණු වෙනකොට අපිට මේ දෙන්න වෙන් කරන්න පුළුවන්. මේ දෙන්න දෙකක්. එකක් නෙමෙයි කෙලෙසුයි සිතිවිලි කියන්නේ එකක් නෙමෙයි. හැබැයි මේ සිතිවිල්ලකට මුවා වෙලා තමයි ක්ලේශේ එන්නේ ඈ එයාට වැහිලා. ඉතින් අපි සිතිවිල්ලනේ කියලා එන්න දුන්නාම ක්ලේශෙටත් අපි ඇතුළට එනවා. හැබැයි හොඳ සිහියක් දිනු වෙනකොට අපිට පේනවා මෙයා දෙන්නේ. ඒ නිසා සිතිවිල්ල ආවට කමක් නැහැ. අපි නවත්ත ගන්න ඕනේ ක්ලේශේ ඈ. එතකොට අපිට පුළුවන් වෙනවා ක්ලේශය අතහැරලා සිතිවිල්ල පාවිච්චි කරන්න. ඒක තමයි ඉලක්කය. සිතිවිලි නැති කිරීම නෙමෙයි ඉලක්කය. ඔව්. හොඳයි අද ඇතිනේ. ඈ. අපි මේ බොහෝ දේ කතා කළා. සමහර ඒවා ටිකක් පොතටත් ගියා. පොත ඕනේ. හැබැයි අපි පුහුණුවට සම්පූර්ණයෙන් අපේ අත්දැකීම් වලටම මුල් තැන දෙමු. දැන් මෙතනින් අපි අද දවස් වැඩසටහන නිමා කළත් සිහියට නිමාවක් නැහැ. ආයෙහෙට තමයි සිහියෙන් ඉන්න ඕනි කියලා හිතන්න එපා. මෙතනින් නැගිටිනකොට සිහියෙන් නැගිටින්න, දොර අරිනකොට සිහියෙන්, ඇරපුදර වහනවනම් වහනකොට සිහියෙන්, පඩිපෙළ නගිනකොට පඩියෙන් පඩිය සිහියෙන් නගින්න. ඒ හැම කටයුත්තක්ම බලන්න තමන් ගැන අවධානයෙන්, ශරීරය ගැන අවධානයෙන්, හිත ගැන අවධානයෙන් ඉන්න. බලන්න කොපමණ වෙලාවක් සිහිය තියාගන්න පුළුවන්ද නින්දට යනකොට. කොපමණ වෙලාවක් සිහිය නැතිවේ, නැති වුණාට පස්සේ තමයි නිින්ද යන්නේ. ඒක කමක් නැහැ. හැබැයි පුළුවන් උපරිම කාලයක් සිහිය තියාගන්න බලන්න. හෙට උදේ හැරුණහමත් හදිස්සි වෙන්න එපා. හැරුණහම ඇඳේම ඉන්න විනාඩි කීපයක් නැවත සිහිය හදාගන්න. ආ දැන් ඇහැරිලා ඇහැරිලා මොකද්ද මේ හැරුණා කියන්නේ? මට ඇහෙනවද? මොනවද ඇහෙන්නේ? ඇඟ දැනෙනවද? මොනවද දැනෙන්නේ? පේනවද? මොනවද පේන්නේ? දැන් මේ විදිහට සිහිය හදාගන්න, සිහියෙන් ඇඳෙන්න නැගිටින්න. ඇඳට යන්නේ සිහියෙන්, ඇඳෙන්න නැගිටින්නෙත් සිහියෙන්. ඊළඟට ඒ වැස්කිලි නාන කාමරවලට යනවනම් සිහියෙන්, ඊට පස්සේ පඩි බහගෙන එනවා නම් සිහියෙන්, වන්දනා කරනවා නම් සිහියෙන්, භාවනාවට උදේ පහට වාඩි වෙනවා නම් සිහියෙන්. සිහියෙන් නිදාගන්න, සිහියෙන් ඇහැරෙන්න පුළුවන්. සිහියෙන් ඇහැරුණාම ඉතිරි වැඩ කටයුතු සිහියෙන් කරන්න පුළුවන්. හොඳයි, එහෙමනම් මේ අදිෂ්ඨානය හිතේ හදාගෙන මේ මානසික කායික තැන්පත් බව, සංසුන් බව සහ ශාන්ත බව නින්දට යනතුරුම තබා ගන්න. එසේ තබාගෙන කලබල නැති සුවදායි නින්දක්, කිසි කලබලයක් නැති සංසුන් අවදිවීමක් හැම දිනාටම. තෙරුවන් සරණයි.